සාරත්තුන් සේකා තුමාට විනාඩි 24ක් තියෙනවා.
ස්තුතියි ගරු කථානායකතුමනි. ඉස්සෙල්ලා මම කතා පටන් ගන්න ඉස්සෙල්ලා අවධානය යොමු කරනවා නලින් ෆඩාන්ඩු ගරු මන්ත්‍රීතුමා කතා කරනකොට එතුමාට අත්‍යවශ්‍ය ඉරණම ගැන කිව්වා. ඒ සමහර දේවල් අහනකොට මට පොඩ්ඩක් කම්පාවක් ඇති වුණා, පොඩ්ඩක් ඇඟට දැනුණා. එතුමා කිව්වා එතුමාගේ දරුවෝ දුක් විඳපු ආකාරය මම මතක් කරලා දෙන්න ඕනේ. මාව හිරේට අරගෙන මගේ දරුවෝ දුටු තැන අල්ලන්න කියලා ලංකාව පුරා පෝස්ටර් ගැහුවා. මගේ දරුවෙක් අවුරුදු 5ක් හැංගිලා හිටියා, ජීවත් වුණා. මට හිටියේ දූල දෙන්නෙක්, විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න එතකොට ඇමරිකාවේ. මේ දෙන්න ලංකාවට යන එන වෙලාවට ගුවන්තොටුපළේ රෑ එකට ආවම ෆ්ලයිට් එකේ කොනේ තියෙන කාමරයකට අරන් ගිහිල්ලා උදේ 4 වෙනකම් ප්‍රශ්න කරනවා. එතකොට කාට සිද්ධ වුණත් මේ වගේ ආරම්භය මෙතනයි අවසානය මෙතනයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. මේ ආරම්භය කොහෙන් පටන් ගත්තද කියන ප්‍රශ්නයක්, එවැනි ඉතිහාසයක් මේ රටේ තියෙනවා. ඊළඟට අපි මෙච්චෙල්ලා ඉතාම උනන්දුවෙන් මං අහන් හිටියා ඔබතුමා කරපු කතාව දෙවෙනි කතිකයා. මට තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. මං දන්නේ මගේ උළුවෙල නැද්ද කියලා. ඔබතුමා ලොහම නඩු කතා කරොත් අනිවාර්යෙන් නඩු හදා ඉවර වෙන්නෙත් නැහැ. හැමදාම චූදිතේ කොට උඩ තමයි ඉති. ඊළඟට ගරු කථානායකතුමනි, වර්තමාන අපි කතා කරනවා වර්තමාන ජනාධිපතිතුමා පත් කර කොමිසම, දේශපාලන පිළිගැනීම් ගැන සොයා බැලීමට පත් කළ කොමිසම ගැන. වර්තමාන මම මේ විදිහට වේගෙන් කියවනවා, කොළ ගොඩක් තියෙනවා. මට ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා වෙලාව දෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා දේශපාලන පිළිගැනීම් ගැන සොයා බැලීමට කොමිසමක් පත් කළ බව අපි සියලුම දෙනාම දන්න කරුණක්. අද අපි විවාදයට ගන්නවා එම කොමිසමේ වාර්තාව. ඒ වාර්තාව ගැනයි අපේ විවාදය තියෙන්නේ. මේ කොමිසම පත්කොට ඇත්තේ ඒකේ පත්කිරීමේ තියෙන්නේ රජයේ සේවකයන්ටත් සංස්ථා හා මණ්ඩල සේවකයන්ටත් ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයින්ටත් 2015 ජනවාරි 8 පසුව සිදු වූ දේශපාලන පලී ගැනීම් ගැන සොයා බලා වාර්තා කිරීමට. නමුත් මෙම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රූපාලි අබේරත්න මෙතුමා රට අඳුරන්නේ, රටේ සමාජය දන්නේ නැහැ. උපාලි අබේරත්න කිව්වොත් රට සහ අධිකරණ ක්ෂේත්‍රයේ මෙතුමා අඳුරන්නේ කිව්වොත්. එතකොට මේ කොමිසමටත් දැන් කට්ටිය හුඟක් අය කියන්නේ කොමිසම කියලා. එයා වාර්තා කරලා තියෙන්නේ මේ වාර්තාවේ අධිකරණයේ විභාගවල නඩු ගැනත්, ඊට පස්සේ අධිකරණයේ තීන්දු දීලා තියෙන නඩු තීන්දු ගැනත්, ඒ වගේම අගතියටපත් විභාගවල නඩුවල කට්ටිය නිදහස් කරන්න නිදහස් කරන්න තීන්දු වල ලක් කළා තියෙන අයත් නිදහස් කරන්න නිදහස් කරන්න කියන කතාව තමයි එතුමා මේ වාර්තාව හරහා හුඟක් දිගින් දිගටම කියලා තියෙනවා. ඊළාට මේ එයාගේ අතීතය දූෂිත බවට ප්‍රකාශ වෙලා අධිකරණයේ විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. තවත් මේ කමිටුවේ සමාජිකයෙක් ඉන්නවා, එයා මාත් අතීතය දන්නවා. එයා අපි දැක්කා 2010න් පස්සේ යුද්ධ විවරණයෙන් පස්සේ එයා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පීඑන් හැටියට වැඩ කරේ. අර නැගෙනහිර වසන්තයේ උතුරු වසන්තයේ කාලේ මම දැක්කා හැම වෙලෙම හෙලිකොප්ටර් එක නැගලා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ පස්සෙන් මෙච්චර විතර ෆයිල් ගොඩක් උස්සගෙන යනවා. හිටපු විශ්‍රාමික පොලිස්පති කෙනෙක්. නමුත් එතුමා ක්‍රියාකලාපය ඒ 2010න් පස්සේ වගේ තමයි එතුමා ක්‍රියා කරේ. තවත් ඉන්නවා විශ්‍රාමික විනිසුරුවරයෙක්. මේ කොමිසම පත් කළ වහාම අපි දැක්කා මේ කොමිසමේ සභාපති නීතිපතිට නියෝගයක් දෙනවා. ඒ නියෝගයම හාස්‍යජනක වුණා. ළමයි 11 දෙනෙක් කප්පම් ගැනීමට පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කිරීම ගැන හිටපු නායක හමුදාපති කරන්නාකුරට හා නායක හමුදාවේ තවත් කීප දෙනෙකුට විරුද්ධව පවරා ඇති නඩුව ඉල්ලාස් කරගන්න කියලා මේ සභාපති නීතිපතිට නියෝගයක් දුන්නා. නීතිපති ඒක ප්‍රතික්ෂේප කරා. මේ නඩුව ගැන මම තව දීර්ඝ වශයෙන් ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ කොමිසමේ නිර්දේශ අනුව විශාල සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග අත්විඳීමටත් නඩු තීන්දුව හා දඬුවම් අත්විඳීමටත් නිර්දේශ කොට තිබෙනවා. මේවා අපි දකින්නේ කැකිල්ලේ නිර්දේශ හැටියට. මේවා සාමාන්‍ය අපිට පිළිගන්න පුළුවන් යථාර්ථවාදී කියලා අපි දකින්නේ නැහැ. මේ මගින් නීති අතට ගැනීමක් සහ අධිකරණ හැල්ඩුවල් ලක් කිරීමක් සිදුව තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමා 2021 ජනවාරි 15 වෙනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අවසන් වර්ත 2019 අංක 3.50 සංශෝධිත 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභාව පනතේ දෙවන වගන්ති යටතේ නිකුත් කළ අධිකාරී පත්‍රයක් මගින් පත් කළ කොමිසම, ඒ කියන්නේ මේ කොමිසම පිස්සුකුස කොමිසම, වාර්තාවේ යෝජනාවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අවසරය අනුමත කරවාගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ අමාත්‍ය මණ්ඩල සංදේශය මගේ ගෙදරටත් ලැබෙන සලස්සල තිබුණා. කවුරුහරි තමුන්නාසලාගේ කැබිනට් අමති කෙනෙක් මේකේ ටිකක් නිකන් අඤ්ඤම්මඤ්ඤම් ගතියක් තියෙනවා. මේකේ කියලා තියෙනවා අනුමැතිය ඉල්ලලා තියෙන්නේ ඊය සදාන් කරුණු හේතු කොටගෙන පාස් සදාන් යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි. 1. ඊය සදාන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සකස් කර ඉදිරිපත් කර ඇති අවසන් වාර්තාවේ 1, 2, 3 වෙළුම් සහ ලිපි දෝෂ සහිත මුද්‍රණ දෝෂ නිවැරදි කිරීමේ පරිශිෂ්ටය යෝජනා සම්මතය මගින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම. ඒකේ 2 දෙවැනි කොටස තියෙනවා. එහි අංකාට අයිතමේ අංක 1 තීරණය සහ අංක 1 නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තමුන්නාසලාට තමයි මේක පත් කරන්න කියන්නේ. එමගින් හෝ පාර්ලිමේන්තුව විසින් නියම කරන වෙනස් සූසු යාන්ත්‍රණය මගින් සිදු කළ හැකි කියලා. ඒකට මේකේ තියෙන පැටලිල්ල තමයි මේ පාර්ලිමේන්තුවට කියන විශේෂිත ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. නමුත් අපි දකිනවා ඒක නෙමෙයි හරි ක්‍රියාමාර්ගය. එතන අමාත්‍ය මණ්ඩල සංදේශයේම විශාල වරදක් තියෙනවා. ඒකේ හරි පියවරක් ගන්න බෑ ඒක අනුව. ඊළඟට මේ කොමිසමේ නිර්දේශ අනුව විශාල සංඛ්‍යාවක් අධිකරණ ක්‍රියාමාර්ග අත්හැරීමටත් සමාවෙන්න. ඊළඟට මේ වන විට ජනාධිපතිතුමා විශේෂ ජනාධිපති කොමිසම පත්කොට ඉහත කොමිසමේ වාර්තාව ගැන නිර්දේශ ඉල්ලලා තියෙනවා. අප්‍රේල් 29 ට ඉස්සෙල්ලා ඒවා දෙන්න කියලා තියෙනවා. මේ වෙන විට අපි මෙම ක්‍රියාමාර්ගයට විරුද්ධ අභියාචනා අධිකරණයට පැමිණිලි කරලා තියෙනවා. එෙහිදී ජනාධිපති වෙනුවෙන් පෙනී ඉදිරිපත් වූ නීතිඥයා පැවසුවා අභියාචනා අධිකරණයේදී මේ වාර්තාව අල්ලස් කොමිසමට හෝ නීතිපතිට ඉදිරි පියවර සඳහා නොයවන බව. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා විශේෂිත ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව ඉදිරියට ගන්න පියවර මොනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. විශේෂිත කොමිසමෙන් ලැබෙන වාර්තාව අනුව යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා දූෂණ විරෝධී කමිටුවේ සිටි මැති ඇමතිවරුන්ගේ ප්‍රජාහිතය අහෝසි කිරීම වැනි දෙයක් පාර්ලිමේන්තුව හරහා සිදු කිරීමට නිර්දේශ ලැබුණොත් එසේ ක්‍රියාත්මක වීම රජයේ අරමුණ වීමට ඉඩකඩ තිබෙන බව අපි තේරුම්ගෙන සිටිනවා. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වගන්තියෙන් මේකට ප්‍රතිපාදන තියෙනවා. නමුත් අපිත් එක්ක හම් වෙනකොට තමුන්නාසලාගේ මැති අමතර හුඟ දෙනෙක් හැම වෙලෙම අපිට කියලා තියෙනවා මේ ප්‍රජායිතින් නැති කිරීම වගේ වැඩ වගේ ඒගොල්ලෝ පාවිච්චි කර වචනේ තමයි එක්කෙනෙක් මේ වගේ වැඩවලට අපි නම් උදව් කරන්නේ නැහැ කියලා. අපි දන්නවා තමුන්නාසලාගේ සමහර මැති අමතරු එවැනි ක්‍රියාදාමයකට රජය ගවන් කරනවට විරුද්ධයි. නමුත් විශේෂී ජනාධිපති කොමිසමේ දැනට සේවයේ නියුතු විදිසුලුවරුන්ද සිටින නිසා ඔවුන් අධිකරණයේ ගෞරවය රැකගෙන තීන්දු තීරණ ගනු ඇති බව අපගේ විශ්වාසයයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජායිතින් නැති කිරීම අපි දකින්නේ නිවට බියගුල් වැඩක් හැටිය. අපි දැක්ක අතීතයේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජායිතින් නැති කරා. ඒකත් ශ්‍රේෂ්ඨ වැඩක් හැටියට මම කවදාවත් දැක්කේ නැහැ. එතෙන්දී ප්‍රජාතන්ත්‍රවාදයට වැදුන පහරත් අපි දැක්කා. අපි දන්නා ඒ වෙලාවෙත් ගාමිණි දිසානායක වගේ මැති අමතුවරු ඒකට විරුද්ධ වෙලා තියෙනවා. නමුත් බහුතරයක ඒවා අනුමත කරගෙන තියෙනවා. අපි දකින්නේ මේවා ඉතා බංකොලොත් දේශපාලන වැඩ, බියගුළු දේශපාලන වැඩ. රජයක් හැටියට මේ වගේ දේවල්ට අත ගන්න එක අපි දකින්නේ ඒවා ගෞරවනීය වැඩ හැටියට. ඊළඟට මේ කොමිසමෙන් නිස්සංක සේනාධිපතිගේ පැමිණිල්ලකට අනුව කොමිසම කියන වචනේ හරියට ගැලපෙනවා. නිස්සංක සේනාධිපතිගේ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර එයාට විරුද්ධ සිතාසි නිකුත් කරා. මේ ජනක බණ්ඩාර විරුද්ධ සිතාසියක් නිකුත් කරා. නිස්සංක සේනාධිපති කියන්නේ අර කියපු ගණයට වැටෙන කෙනෙක් නෙමෙයි, රජයේ නිලධාරියෙක් නෙමෙයි, සංස්ථා නිලධාරියෙක් නෙමෙයි, හමුදා සේවය කරලා එහෙම නැත්නම් පොලිසිය සේවය කළා ඒ ගණයට වැටෙන්නේ නැහැ. නමුත් ඔහුගේ පැමිණිල්ලකට අනුව ජනක බණ්ඩාර විරුද්ධ සිතාසි නිකුත් කරා. ඒක වෙලාවේ අපි දැක්කා නීතිපතිතුමා 2020 ජූනි 22 දරන ලිපිය මගින් පැහැදිලිවම කොමිසමට දන්වා තියෙනවා ඔවුන්ට බලය තිබෙන්නේ අර ඉස්සෙල්ල කියපු විදියට රජයේ සංස්ථා මණ්ඩලවල ක්‍රියා ත්‍රිවිධ දවසා පොලිසියට වී ඇති අසාධාරණ ගැන හොයා බලන්න පමණයි. මෙවැනි ක්‍රියාමාර්ග හරහා අපි දැක්කේ නැවතත් මේ කොමිසම හදනවා තමුන්නාසලත් අල්ලු කරන්න දේශපාලන පිළිගැනීම් ක්‍රියාදාමයකට. මෙයා ඇවිල්ලා තියෙන දේශපාලන පිළිගැනීම් ගැන සොයන්න. නමුත් මෙයා හදනවා රජය ලව්වලා කොස්සට බාවන්න දේශපාලන පිළිගැනීම් ක්‍රියාමාර්ගයකට රජය තල්ලු කරන්න. ඊළඟට මේ කොමිසමේ අපි දැක්ක දීලා තියෙන නිර්දේශ අනුව මේගොල්ලෝ නිර්දේශ කරනවා යම්කිසි අවස්ථාවක පවතින නඩුවලින් චුද්ධිතයන් නිදහස් කළා නිදොස් කරන්න. ඊට පස්සේ තවත් අවස්ථාවක නිර්දේශ කරනවා දඬුවම් නියම වෙලා දඬුවම් විධින අය නිදොස් කරන්න, නිදහස් කළා නිදොස් කරන්න. මම ගේන් කීපයක් උදාහරණ හැටියට ගන්නවා. ඉතා කෙටියෙන් මේවා කතා කරන්න වෙනවා. අර අතනිට මන්ත්‍රීතුමාගේ කතා කරොත් මට මේ එකක් අල්ලන් දවසම දුවන්න වෙනවා. මම පළමුවෙන්ම කතා කරන්න ඕනේ නඩුවක් තියෙනවා තමුන්නාසලා දන්නවා හිටපු නායක හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ ඔහුත් සමග සමීප වැඩ කරපු රිය ඇඩ්මිරල් DKP දසනායක කමාන්ඩර් සුමිත් රණසිංහ මේ කට්ටිය බුද්ධි කටයුතු මෙහෙව්වා. ලගින් මෙදෙන්නේ නායක හමුදාපතිගේ මෙහෙව ගැන කතා කළ තමයි අර හිටපු දක්ෂම නායක හමුදාපති කෙනෙකුට සින්නයියා මාස දෙකෙන් ගෙදර ඇරියා හිටපු ජනාධිපති. ඇත්ත කතා කරපු ඉඳා ඒ සින්නයිය තමයි අර මූදේ ගහපු නැව් 10ටම ගිහිල්ලා ගැහුවේ දක්ෂම නිලධාරියෙක්. මාස දෙකෙන් ගෙදර හැරියා හිටපු ජනාධිපති ඉතාම නිවට බියගුළු අන්දමට මේවා ගැන කතා කරන නිසා. එතකොට මේ කියපු නිලධාරීන් කරන්නාගොඩ දසනායක සුමිත්‍රන් සිංහ මේගොල්ලන්ට විරුද්ධව තියෙන චෝදනාවක්. මේගොල්ලෝ පාසල් වියේ ඉන දරුවෝ 11 දෙනෙක්. ඒ දරුවෝ අතර ඉන්නවා සිංහල දරුවෙක් ඉන්නවා, මුස්ලිම් දරුවෝ ඉන්නවා, ද්‍රවිඩ දරුවෝ ඉන්නවා. මේගොල්ලෝ කොළඹ හොඳ පවුල්වල හොඳ ඉස්කෝලවලට යන ළමයි. මේගොල්ලෝ අල්ලගෙන ගිහිල්ලා දෙමෝපියන්ගෙන් කප්පන් ඉල්ලුවා. ඒ කප්පන් ඉල්ලුවම දෙමෝපියෝ අසරණ වෙලා හැමතැනම දුවන්න පටන් ගත්තා. එතන එක ළමයෙක් හිටියා සිංහල ළමයා. ඒ ළමයා එංගලන්තේ වෛද්‍ය විද්‍යාලයකට තේරලා එංගලන්තයට යන්න පිටත් වෙන දවස් දෙකක් තියෙනකොට තමයි අල්ලගෙන ගියේ. පෙරේරා කියලා පුද්ගලයෙක්ගේ පුතෙක්. ඒ වගේ ඉතාම නින්දිත වැඩ. අල්ලගෙන ගිහිල්ලා මේගොල්ලෝ නායක හමුදාව මේ වැඩේ කරා කියලා තොරතුරු එළි වෙනකොට මේ ළමයි 11 දෙනා මරලා සමහරුන්ගෙන් එතකොටත් කප්පන් අරගෙන තිබුණා. මරලා ගෙනහිල්ලා මූදේ දැම්ම ගෙනහිල්ලා ගල් ගැට ගහලා මූදේ දියඹට ගෙනහිල්ලා මූදට දැම්ම. එතකොට මේ වගේ වැඩ තමුන්නාසලාට සිද්ධ වුණා නා. තමුන්නාසලාගේ පවුලකට හිතලා බලන්න. තමුන්නාසලාගේ දරුවෙකුට. එහෙම දෙයක් වුණා මේ පවුලට ඊට පස්සේ අත්තන ඉරණ මොකද්ද? ඒ පවුලේ දෙමව්පියන්ට අත්තන ඉරණ මොකද්ද? දැන් මේ දරුවා ගැන වෛද්‍ය විද්‍යාලයට යන්න හිටපු දෙමව්පියෝ කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නේද? ත්‍රස්තවාදී වැඩ කළලත් නැහැ. එතකොට මේ වගේ වැඩ කරලා උසාවියේ නඩුවක් තියෙනකොට ඒ නඩුවේ නිදොස් නිදහස් කරන්න කියලා ඒ කොමිසමේ නිර්දේශ අරන. මේවා සාධාරණද? මේවා සාධාරණ නැහැ. මේවා හෙන ගහන අපරාධ. අපි අනුමත කරන්නේ නැහැ. හමුදා ගීටියා කියලා නිලැඳුන් ඇඳ කියලා යුද්ධයක් තිබුණා කියලා මේ වගේ ත්‍රිසං වැඩ කරන අයට සමාවත් දෙන්න ඕන කියලා මම කවදාවත් අනුමත කරන්නේ. අපි මේ වගේ වැඩ කරා නම් නිලැඳුම පාවිච්චි කරලා අවියාවුද පාවිච්චි කරලා මේ වගේ තිරසංගත කරා නම් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඔවුන් නිදහස් කරන එක නිදොස් කරන එක තමුන්නාසලා කරොත් ඒ වගේ ආධින වලට කර්මයට තමුන්නාසලට දායක වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට තවත් නඩුවක් තියෙනවා නිදහස් නිදොස් කරන්න කියලා. මේක ටිකක් දීර්ඝව තියෙනවා, වේගෙන් කියවන්න ඕනේ. මේකේ ඇති චෝදනාවලින් නිදොස් නිදහස් කරන්න කියලා තියෙන ඇවන්ගාඩ් අධිපති, එයා රජයේ සේවකයෙක්වත් කවුරුවත් නෙමෙයි. එයා කැප්ටන් කෙනෙක් කාලේ හමුදායෙන් ගියපු කෙනෙක්, යුද්ධයට බය ගියපු කෙනෙක්. යුද්ධයට බය ගිහිල්ලා ඊට පස්සේ ඒ කාලේ යුද්ධයට බය පැනලා යන සොල්දාදුවෝ පිරිසක් හිටියා. මේ යුද්ධය අතරමංගල ඉන්න කාලේ මෙයා ඒ වය කට්ටියකට ගොඩක් අල්ලගෙන ඒගොල්ලන්ට කවුරුවත් රස්සාවක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අල්ලගෙන රුපියල් 8000 පඩියට සිකියුරිටි ෆර්ම් එකක් දැම්මා. ඒ රුපියල් 8000 ගෙවන්න එක්කෙනෙකුට. ඒවයින් තමයි මෙයා කෝටිපතියෙක් වුණේ. ඔය නිශ්ශංක සේනාධිපති කියලා දැන් කයිවාරු ගහන එක්කෙනා. මම මෙතන මතක් කරන්න ඕනේ මේ දස්සල තමුන්නාන්සලාගේ නායකතුමා එක්ක හැප්පෙන නීතිඥයෙක් ඉන්නවා තමුන්නාන්සලා පැත්තේ මේ වෙලාවේ. එයා තමයි අපේ පැත්තේ ඉඳගෙනත් නිශ්ශංක සේනාධිපති බේරන්න වැඩ කරේ. නිශ්ශංක සේනාධිපතිගේ ගෝලයා. දැන් තමුන්නාන්සලාගේ නායකතුමා එක්ක හැප්පෙනවා මේ දස්සල. එතකොට ඒ වගේ නඩුවකට නිශ්ශංක සේනාධිපති නිදොස් නිදාස් කරන්න කියලා මේ කොමිසමෙන් කියලා තියෙනවා. සේනාධිපතිත් තියෙන නඩුව තමයි 2010 වසරට පෙර මුහුදු කොල්ලකරුවන්ගේ ආරක්ෂා වීමට නැව්වලට අවශ්‍ය අවිලබාදී මහා බාර ගැනීම අපේ නාවික හමුදාව සිදු කරා. 2010න් පසුව ආරක්ෂක අමාත්‍යාංශය මේ සඳහා නිශ්ශංක සේනාධිපතිට අවසර දී රජයට ලැබුණ විශාල මුදලක් රටට අහිමි කරා. මේ ක්‍රියාදාමය හරහා නාවික හමුදාව කරනකොට වසර මාසයකට රජයට ලැබුණ ඩොලර් මිලියන 1.5ක්, ඒ කියන්නේ අවුරුද්දක ඩොලර් මිලියන 18ක්, රුපියල් වලින් බැලුවොත් බිලියන 3.6ක් කෝටි 360ක් මේක රජයට අහිමි වුණා, නායක හමුදාවට අහිමි වුණා. මේ ව්‍යාපෘතිය දුන්න සේනාධිපතිට 2010න් පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය. මෙම අවසරය ලබාගත් නිශ්ශංක සේනාධිපති මෙම ක්‍රියාවලිය නීති විරෝධී ලෙස නීති විරෝධී අවි පාවිච්චි කරමින් කරගෙන ගියා. ඔහු රතු මුහුදේ නවතා තිබූ MV ඇවන්ගාඩ් නැව මගින් හා ගාලුවරායෙන් ඔබ්බේ, ඒ කියන්නේ අපේ මුරුසියමෙන් එළියේ නවතා තිබුණ MV මහනුවර යන නැව්වල ලංකාවේ ගොඩිය ගහගෙන නීති විරෝධී ලෙස අවි තබාගෙන නැව්වලට ආරක්ෂාව සඳහා අවි නිකුත් කිරීම කරගෙන ගියා. රතු මුහුදේ නැවේ T56 400ක් තිබුණා. මේ නැව් අපේ මුහුදෙන් එළියේ තිබ්බත් නාවික හමුදාට බලය තියෙනවා. ලංකාවේ ගොඩිය ගහගින්න ඉඳ ඔනෙලා ගිල චෙක් කරන්න තඩංගුවට ගන්න. නාවික හමුදාව රතු මුහුදේ තිබුණ නැව අත්අඩංගුවට ගත්තම ඒකේ T56 400ක් තිබ්බා. ගාලුවරායට ඔබ්බෙන්න අතා තිබු නැව අඳවාගෙන ව්‍යාපාර කරගෙන ගියා. ඒකෙත් ඒ වගේම අනවසර T56 300ක් පමණ තිබුණා. ඒ ඔක්කොදම නායක හමුදා මේ නැව් ඇල්ලුවේට ඔහු කිව්වේ ඒවා ජාත්‍යන්තර මුහුදේ නවතා තිබු නිසා නායක හමුදාට ඒව ඇල්ලීමට බලයක් නොතිබු බවයි. නමුත් මොහු මෙම නැව්වල ලංකාවේ කොඩිය ඔසවා තිබු නිසා නායක හමුදාට කොහේ නවතා තිබුණත් ඒව ඇල්ලීමට බලය තිබුණා. මෙම නැව්වල තිබුණේ නීති විරෝධී අවි. ඒ වගේ නොම්මර පවා මකා තිබුණා. සේනාධිපති කීවේ අවි එකිනෙකට ගැටි. දැන් මේ අවස්ථාවවලදී සේනාධිපති බේරා ගන්න අපේ හිටපු ඒ වෙලාවේ හිටපු අධිකරණ ඇමති, එයා තමයි දැන් තමුන්නාසයා නායකයා එක්ක ගැටෙන්නේ. එයා මෙදිහත් වුණා. ඒක මම බය නැතුව කියනවා. ඒවා එකිනෙකට ගැටිලා නොම්මර මැකී ඇති බවයි සේනාධිපති කිව්වේ. නමුත් මේ අවි එකට ගැටුණා කියලා නොම්මර මැකෙන්නේ නැහැ. T56 එළියේ තියෙන නොම්මර ගහලා දෙපළක් ඇතුල් වුණොත් මැකුණා කියලා හිතමු. නමුත් T56 ඇතුලේ තියෙනවා වර්කින් පාර්ට්ස් කියලා කෑල්ල. ඒකට මීයා කියලා අපේ සබළු කියන්නේ. ඒ කෑල්ල උඩට පල්ලෙහාට යනවා වෙඩි තියෙනකොට. ඒ කෑල්ලෙත් නොම්බරයක් ගහලා තියෙනවා ඇතුලේ. ඒකට අවි ගොඩක් දාලා ඒකට ඇතුල් වුණාට මේ ඇතුලේ තියෙන නොම්බර කවදාවත් මැකෙන්න බෑ. මේ වගේ බොරු තර්ක ගෙනෙලා මෙයාගේ මේ නඩු බොහොම අබලං කරගෙන දුර්වල කරගත්තා ඒගොල්ලෝ. මේ වගේ ක්‍රියාදාමයක් කරගෙන ගියපු නිශ්ශංක සේනාධිපතිටත් දැන් කොමිසමේ නිර්දේශ කළා තියෙනවා ඔහු නිදොස් කළා නිදාස් කරන්න කියලා. එතකොට රටට පාඩුයි. හොර ජාවාරමක් එක පුද්ගලයෙක් කෝටිපතියෙක් කළා. මේ රජේ ඉන්නකොට අපි ඉන්නකොට අපේ කට්ටියත් මෙහෙව්වා. තමුන්නාසලා දන්නවා එයා දැන් තමුන්නාසලා රජයත් එක්ක කොහෙද ඉන්නේ කියලා. ඊළඟට මම කතා කරන්න ඕනේ මරණීය දඬනේ නියම වූ කෙනෙක් නිදාස් කිරීමට කොමිසම දීලා තියෙන නිර්දේශයක්. මේ කොමිසමෙන් නිදහස් කරන ලෙස යෝජනා කරන මරණීය දඬනේ නියම වූයෙක් වන්නේ දැනට වන්දනාගාරයේ වසන දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. දුමින්ද සිල්වාලාගේ පුද්ගලයා සමඟ මට පුද්ගලිකව කිසිදු පුද්ගලිකව දේශපාලන ප්‍රශ්නයක් නැහැ. එතුමා පුද්ගලිකව ඉතා සුන්දර මිනිය මම දැකලා කතා කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාකලාපය අපි අනුමත කරන්නේ නැහැ. නමුත් රංජන රාමනායක විසුරුවරයෙකුට කතා කළා යයි පවසා මට ආරංචි විසුරුවරයාට කතා කරලා තියෙන්නේ දුමින්ද සිල්ලාගේ නඩු තීන්දුව දුන්නට පස්සේ. එහෙම පවසා ඒ නිසා දුමින්ද සිල්වර්ධන තීන්දුව වැරදියයි කීමට තරම් මේ කොමිසමට පිසු තද වෙලා තියෙනවා. වර්ෂ 2016 සැප්තැම්බර් රට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක විනිසුරුකරයන් දෙදෙනෙක් විසින් ජූදිතයන් 13 දෙනෙකුගෙන් එක් අයෙකු හැර එක් අයෙක් නිදහස් කළා. 4 දෙනෙකුට මරණ දඬුවම් ඇතුළුව 8 දෙනෙකුට සිරදඬුවම් නියම කරා. මේ 4 දෙනාගේ ඉන්නවා දුමින්ද සිල්වා ඒ කේස් එකේ පසුබිම තමුන්නාසලා ඇමති ප්‍රමාණයක දන්නවා. විනිසුරු මණ්ඩුල්ලේ සභාපති පමණක් සියලු ජූදිතයන් නිදොස්කොට නිදහස් කළද බහුතර තීන්දුව ප්‍රකාශයට පත් වුණා. දුමින්ද සිල්වාට භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඬුවම සමග බරපතල වැඩ සහිත අවුරුදු 20ක සිරදඬුවමක් නියම වීය. දුමින්ද සිල්වා ඇතුළු තවත් ජූදිතයන් 3 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මණ්ඩුල්ලකට අභියාචනය කළද ශ්‍රේෂ්ඨාධිකරණයේ පංචපුද්ගල විනිසුරු මණ්ඩුල්ල එම තීන්දුව නැවතත් පරණ තීන්දුව තහවුරු කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පහස් සදාන් කරුණු සාධක ගැන අවධානය යොමු කළා තියෙනවා. ඒ කරුණු තමුන්නාසලත් පොඩ්ඩක් අහගන්න. ඒගොල්ල කියනවා දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පැවතුන නීතිවලට පළාත් පාලන ඡන්දයේ දිනේදී ගරු කළ යුතුව තිබුණා. එහෙම ගරු කරේ නැහැ කියලා කියනවා. දුමින්ද සිල්වා පාන්දර එදා පාන්දර ඉඳලම ඡන්ද දායකයන් බිය ගන්නොමින් ඡන්ද පොළවල් ළඟ සැරිසරමින් සිට ඇති අතර රාජකාරී ඉදේ සිටි සහකාර පොලිස් අධිකාරී කෙනෙක් පවා ඔහුට ප්‍රදේශයෙන් ඉවත් වෙන ලෙස ආවාද කළා තියෙනවා. ඊළඟට දුමින්ද සිල්වා ඇතුළු පිරිස දිවා ආහාරයේ වේලාවෙදී මත්පැන් පානය කළා තියෙනවා. දවල් 2:45ට තවත් ඡන්ද බ්ලොකට ගිහිල්ලා මත්පැන් පානය කිරීමෙන් පසුව වාහන 15කින් පමණ ඡන්ද දායකින් බිය වැද්දීම නැවතත් ආරම්භ කළා තියෙනවා. මේ කාලයේදී ඔහු නීති විරෝධී T56 අවියක් සම්පූර්ණ පතොරන් සහිතව T56ක සම්පූර්ණ පතොරන් කියන්නේ පතොරන් 30ක් ඒක ඇතුළට දාන්න පුළුවන් එකපාරකට සහිතව එක් වාහනයකින් තවත් වාහනයකට මාරු කරලා ඇරලා තියෙනවා. මේ අවිය LTT විසින් අලිමංකඩ හමුදා කඳවුරට පහර දීලා හමුදාවෙන් අල්ලගත්ත LTT අල්ලගත්ත අවියක්. ඒ නොම්බර වලින් ඔප්පු වෙලා තියෙනවා. මේ අවිය තමයි දුමින්ද සිල්වා ගාව තිබිලා තියෙන්නේ. මේ අවියෙන් තමයි පස්සේ මම අන්තිමට යන කෑල්ල මේ කියන්නේ බාත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙඩි තබු ස්ථානයේ තිබිලා වතුරන් කපු 27ක් හම්බලා තියෙනවා T56. ඒ 27ම වෙඩි තියලා තිබිලා තියෙන්නේ මේ අවියේ. ටික වෙලාවකට පසුව ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ කෑම බීමෙන් පස්සේ දුමින්ද සිල්වා පිරිස චන්දපොලකට ගිහිල්ලා කරදර කළා. ඊළඟට සෝලංග ආරච්චි ඔහුගේ බිරිඳ සහ ප්‍රාදේශ සභා සභාපති හිටපු සහ ඒ සෝලංග ආරච්චිගේ පිරිසකට පහර දීලා තියෙනවා. ඊළඟට රාහුල විද්‍යාලයේ චන්දපොලට පැමිණ අවි පෙන්වා ඡන්දදායකින් බියවත් දාලා තියෙනවා. මෙහිදී රාහුල විද්‍යාලයේ චන්දපොලේදී STF එකේ ඔෆිසර් කෙනෙක්ගේ පපුවට අවියක් කියලා දුමින්ද සිල්වත් එක්කට මැරේ තර්ජනය කළා තියෙනවා වෙඩි තියනවා කියලා. ඊළඟට එතනින් පිටත් වෙලා හවස 4:45 තමයි අවසන් ගැටුම ඇති වෙලා තියෙන්නේ. බාත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ දුමින්ද සිල්වාට එදා දිනේ තුලදී නීති විරෝධීව ජනතාව බියවද්දමින් වාහන 15කින් පමණ අවිදරමින් සැරිසරීමට නීතිමය හේතුවක් නොවුව බවයි. ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා බාත ලක්ෂ්මන් ඝාතනයට අදාළ සිද්ධියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය පවරපත් වී ඇත්තේ දුමින්ද සිල්වාය. බාත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රන්ට වෙඩිතබ ඇත්තේ විශාල කලබලයක් දුමින්ද සිල්වා විසින් ඇති කළ රාහුල විද්‍යාලයට මීටර් 500ක් දුරින් පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. පිස්තෝල 10ක් හා T56 3ක් සහිත MSD නිලධාරීන් ආරක්ෂාවට සිටියදී දුමින්ද සිල්වා නීති විරෝධී T56 අවියක් රැගෙන ගියේ නීති විරෝධී වැඩවලට බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයයි. දුමින්ද සිල්වා වෙඩිතබ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම නීති විරෝධී රැස්වීමක සමාජිකයෙක් වී සිට ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසනවා. දුමින්ද සිල්වා මෙම සිද්ධියේදී තුවාල ලැබුවත් එම සිද්ධිය ප්‍රථමයෙන්ම ආරම්භ කළ පුද්ගලයා ඔහු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා. ඒකට මේ වගේ තත්ත්වයක් යටතේ තමයි මේගොල්ලෝ මේ පිස්සු කොමිසම දුමින්ද සිල්වා නිදස් කළා නිදොස් කරන්න කියලා රංජන් රාමනායක දුන්න ටෙලිෆෝන් කෝල් එකක් අල්ලගෙන එයාගේ තීරණයක් දීලා තියෙන්නේ එයාගේ කොමිසමේ. දැන් ඊළඟට මගේ වෙලා ගන්න නැතුව කරන්න.
හරි ඉක්මන් කරන්න ඉතින් කියන එකක් කියලා.
ගරු කථානායකතුමනි, අපේ නඩු විධාන සංග්‍රහය යටතේ සිව් අවුරුදු සමාලෝචනය කියලා සිරකරුවන්ට සමාව දෙන ප්‍රතිපාදනයක් තියෙනවා. 1998 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය මගින් ඒ සිව් අපේ ජොන්සන් ඇම්තුමා, මට විනාඩියක් දෙන්න පුළුවන්ද? මේක පොඩි පැහැදීමක් කරන්න.
එතුමා කතා කරන ඔළුවේ ගැන.
ඒ සිව් අවුරුදු සමාලෝචනය 1998 ඉඳන් නවත්තලා තියෙනවා. අපි මේ සිව් අවුරුදු සමාලෝචනය දැනට අවුරුදු 22ක් සිරකරුවන්ට ලබා දීලා නැහැ ගරු කථානායකතුමනි. අපි විශේෂයෙන්ම දුමින්ද දිසානායක සිරකරුවා සම්බන්ධයෙන් නෙවෙයි මේ දුමින්ද සිල්වා සිරකරුවා සම්බන්ධයෙන් නෙවෙයි අපි මේ සිව් අවුරුදු සමාලෝචනය ඉල්ලලා තිබෙන්නේ. මේ අවුරුදු 22ක් අපේ සිරකරුවන් 200 ගානකට වැඩිය පිරිසක් මරණීය දඬනීය, ඒ වගේම ජීවිතාන්තය දක්වා සිරදඬුවම, අවුරුදු 20ක් දක්වා සිරදඬුවම, ආදි වශයෙන් සිරදඬුවන් ලැබුණු සිරකරුවන් රාශියක් අද සිරගත වී සිටිනවා. එතුමන්නාට යම් සහනයක් ලබා දීම සඳහා අපි අධිකරු ජනාධිපතිතුමාට අධිකරණ ඇමතිතුමා මගින් කැබිනට් පත්‍රිකාවක් ලබා දීලා තිබෙනවා මේ සිව් අවුරුදු සමාලෝචනය ලබා දෙන්න කියලා. මේක දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට පමණක් නෙවෙයි, මේක ඒ සියලුම සිරකරුවන්ට අදාළ වෙන දෙයක් හැටියට තමයි අපි මේ කැබිනට්
පත්‍රිකාව.
පමණක් නෙවෙයි කියන එක මම ඉතාම ගෞරවයෙන් මේ සභාවට පැහැදිලි කරනවා.
ඒක ඔබතුමා පැහැදිලි කරා. බොහොම ස්තුතියි. ඔබතුමා කරගෙන යන කතාව.
උත්තරේ අතේ තියෙනවා. ඊළඟට වර්තමානයේ අපි දකිනවා ගරු කථානායකතුමනි, සිරකරුවන්ට සමාව දීමේදී විශේෂයෙන්ම විශාල අපරාධ කරලා භයානක ඝාතන කරලා ඊට පස්සේ මරණීය දඬුවම් නියම වෙලා ඉන්න කට්ටිය සමාව දීමේදී මේ රටේ යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයට අවමන් වීමක් වෙනවා කියලා මම හිතනවා. යුක්තිය පසඳලීමේ ක්‍රමවේදයට, ඒ වගේම මේ රටේ අධිකරණ පද්ධතියේ ඉන්න අපේ විශිෂ්ට වූ ඒ ජ්‍යෙෂ්ඨ අධිකරණ විසුරුවරුන් දෙන තීන්දුව తీරන හැල්ලුවර ලක්වීමකු සිදු වෙනවා කියලා මම දකිනවා. මේ සමාව දීමේ සිද්ධීන් දෙකක් ගැන මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මේ සමාව දීමේ ක්‍රමවේදය ඔබතුමා කියන්න උත්සාහ කරපු එක මම කියන්නම්. ජනාධිපති සභාව ලබා දීමට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් තිබෙනවා. මේ ක්‍රියාපිළිවෙත ආරම්භ වෙන්නේ පළමුව මරණීය දඬනේ නියමුව හිරකරුට සමාව දීමට ඉල්ලීම ඉදිරිපත් කළ යුත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිරකරුගේ මනා හැසිරීම ගැන සලකා බලයි. මනා හැසිරීම සහ ඒ කාලය තුල සමාව ලබා දීමට ඇති හැකියාව ආදිය. ඉල්ලීම සමහරලාට පිටිපස්සෙන් ගිහිල්ලා තියෙන පිටිපස්ස දොරෙන් ඉස්සෙල්ලා ඉල්ලීම වෙනවා ජනාධිපතිට. එයා පටන් ගන්නවා එතනින් බන්ධනාගාරයට ඇරලා. පහුගිය කාලේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉල්ලීම අධිකරණ මෙම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර අරගෙන අධිකරණ ඇමතිට එවිය යුතුයි. මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණ ඇමති විසින් විශ්‍රාමික නීතිපතිවරයෙකු, විශ්‍රාමික විනිසුරුවරයෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු, බැගින් හා මානසික රෝග විශේෂඥයෙකු සමන්විත කමිටුවක් පිටවිය යුතුය. මෙම කමිටුව යුදිතයාට දඬුවම් දූ විනිසුරුවරයාගේද අදහස් විමසා ඔහුගෙන්ද වාර්තාවක් ලබා ගත යුතුය. මෙම කමිටුවේ නිර්දේශ සලකා බලා ජනාධිපතිට මරණීය දඬනේ නියමුවෙකු නිදහස් කිරීමට ප්‍රථම ඔහුගේ ජනාධිපති විසින් මොහු කරපු වරදේ බරපතලකම සලකලා බලන්න ඕන. ඊළඟට ජනාධිපති විසින් කළ යුතු සමාජීය වගකීම. ජනාධිපති මත පැවරලා තියෙන සමාජීය වගකීම ගැන ඔහු කල්පනා කරන්න ඕන. අපරාධ වැළැක්වීමට පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම ගැන ජනාධිපති කල්පනා කරන්න ඕන. අධිකරණයේ සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කිරීමේ වගකීම ගැන ජනාධිපති
කල්පනා කරන්න. ඔබතුමායි වැඩිපුර කාලයත් අවසානයි.
මට කාලය පොඩ්ඩක් ලබා දෙන්න ලක්ෂ්මන් නායකතුමා. කාලය පොඩ්ඩක්
හාගෙන්ද කපන්න.
නීතිපත් දෙපාර්තමේන්තුවේ වගකීම අධිකරණයේ සියලු දෙනාට සාධාරණ ඉෂ්ට කිරීමේ වගකීම හා අගතියටපත් පාර්ශවයේ තත්ත්වය ගැන සොයා බැලීමට තියෙනවා. පළමුව මින් පෙර සිටි ජනාධිපති විසින් ම කරපු නිදහස් කිරීමක් ගැන මම කතා කරන්න ඕන. එතුමා විසින් ඉවෝන් නැමති තරුණියකට රොයල් පාක් කටු නිවාසවලදී තරුණිය කටු නිවාසවලදී ඝාතනය කළ ජයමහා නැමති තරුණයා මරණීය දඬුවම් නියම සිටියේදී කිසිදු ක්‍රමවේදයකින් තොරව නිදොස් කොට නිදහස් කරා. මේකට ඇත්ත වශයෙන්ම රට යන කතාව තමයි ජනතා විශ්වාස කරන විශාල අල්ලසක් හරහා මේ ක්‍රියාදාමය සිද්ධ වුණා කියලා. ජයමහා ඔහුට රාත්‍රී සමාජ ශාලාවක ග්ලෝ නයිට් ක්ලබ් එකේ තිබූ සාදයකට යන්තම් සාදයක ලැබුණ ආරාධනකට ඔහුගේ පෙම්වතිය කැරොලින්ට ආරාධනා කරා. ඒ පිළිගත් කැරොලින් ඉවොන් නැමැති ඇගේ වැඩිමහල් සොහොයුරිය සමග සාදයට ගියා. රාත්‍රී 12ට පමණ කැරොලින් ඇයට පසුදින විභාගයක් ඇති බව පවසා ජයමහා සමග නිවසට පැමිණ ඇය පැමිණියේ සහෝදරිය සමගයි ඇයගේ නිදාගෙන සිටි දෙමාපියන්ට බොරු පවසා ජයමහා සමග ගෙට ඇතුළලා කම්සප වින්ද. ඉන්පසුව ජයමහා පිටත් වී යාමට ඉදුලි සෝපාඩේ ළඟට පැමිණි විට ආපසු එමින් සිටි ඉවොන් කැරොලින්ගේ වැඩිමහල් සොහිරිය එහෙදී හම්බුණා. එහෙදී ඇති වූ බහින් බසීමත් දුරගොස් ජයමහා ඉවොන් පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ගොස් ඇගේ අතපය බැඳ පඩිපෙළේ ඇගේ ඔළුව ගසා දරුණු ලෙස ඝාතනය කරා. මේ ගැන නීතිපරවයා ජයමහා නඩු දැමීමෙන් පසුව මහාධිකරණයේ ජයමහා සාපරාධි ඝාතනයක් නොවන අනියම් මිනීමැරුමකට වරදකරු කොට අවුරුදු 12ක සිරදඬුවම් නියම කළා. මෙහි සෑමකට පත්ම වූ නීතිපති අපරාධ අභ්‍යාචනාධිකරණයට අභ්‍යාචනයක් කළ විට ජයමහට මරණ දඬුවම් නියමුණා. ජයමහා ශ්‍රේෂ්ඨාධිකරණයට අභ්‍යාචනය කළත් එයින් මරණ දඬුවම නැවත තහවුරු කෙරුණා. මෙවැනි අති ඛේදනීය අපරාධයක වරදකරුට හිටපු ජනාධිපති නිදහස දීමෙන් මුළු අධිකරණ පද්ධතියටම අගෞරවයක් සිදු වුණා. ජනාධිපති පගාක් ගත් බව සැලවෙනවා. වෙලා මදි හින්දා මට හුඟක් දේවල් කියන්න තිබුණත් මම එක කරුණක් කියලා මේ කතාව ඉවර කරන්න ඕනේ. තමුන්නාසලගේ රජයාවට පස්සෙත් අපි දැක්කා සුනිල් රත්නායක, ලාස්කෝපල් සුනිල් රත්නායක හමුදා හිටපු සැබලෙත් ඔබතුමා ජංජන් ගන්න තියෙන මගේ කතාව කරගන්න දෙන්න. සුනිල් රත්නායක නැමැති හමුදා හිටපු ලාස්කෝපල්වරයා මොහුට විරුද්ධ චෝදනාවක් තිබුණා. මොහු විසින් 8 දෙනෙක් අහිංසක පුරවැසියන් 8 දෙනෙක් ඝාතනය කරා කියලා මිරු සිවිල්වලදී අලිමං කඩේට ප්‍රහාර එල්ල වුණාම හමුදා පසු බැස්සා. පසු බැස්සම ඒ අවස්ථාවේ මට ගිහිල්ලා ගියා අලිමං කඩ බාර ගන්න කියලා. පසු බහින් අලිමං කඩ මම බාර අරගෙන අපේ ඉදිරි ආරක්ෂක වළල්ල මුහමාලේ ඉදිරිපත් කරා. එතකොට 12,000ක සෙබළු ඒ ප්‍රදේශය දාලා අතහැරලා දුවෙමින් සිටියේ. අපි ඒක අමාරුවේ නවත්ත ගත්තා මුහමාලේදී. එතකොට මුහමාලෙන් පිටිපස්සේ හිටපු කිලෝමීටර් 5ක 6ක පමණ ප්‍රදේශයේ සීල් වැසියන් සියලු දෙනා ඒ ප්‍රදේශය අතහැරලා යනවා. ඒක තමයි සාමාන්‍ය දේ. එතකොට මේ කාලය ඇතුළත ඊට පස්සේ සිවිල් වැසියෝ ඒගොල්ලෝ ගෙවල් වලට වතු වලට එනවා. ඒගොල්ලොන්ගේ ගස්වල පොල් කඩාගෙන යන්න, පේර පළතුරු ආදිය කඩාගෙන යන්න. එක දවසක මම ඔක්තෝබර් මාසේ පමණ මං යාපනයේ ඉඳලා වවුනියාවට ආවා. දෙසැම්බර් 19 වෙනිදා මේ 2000 8 දෙනෙක් තාත්තලා 3 දෙනයි, ඒගොල්ලන්ගේ දරුවෝ 3 දෙනෙක්, එක්කෙනෙක් අවුරුදු 5යි, එක්කෙනෙක් අවුරුදු 11යි, එක්කෙනෙක් අවුරුදු 13යි, අම්මලා දෙන්නෙක් මේ ප්‍රදේශයට ගියා. ඒගොල්ලන්ගේ වත්තේ තියෙන දර ටික අහුලාගෙන පොල්ලතු ටික අහුලාගෙන එන්න. මේ අස්ථාවේදී සෙබළු දෙන්නෙක් ඇවිල්ලා තියෙනවා පෙට්‍රෝල් එකක් ඒ පැත්තට. එතන ඉඳලා තියෙන එක්කෙනෙක් තමයි සුනිල් රත්නායක. ඒතර ඒගොල්ලෝ මේගොල්ලෝ අල්ලගෙන තියෙනවා. එතන තව පුද්ගලෙක් ඉඳලා තියෙනවා. එයා මරණීයටපත් උන්නේ නැහැ, මහේස්වරන් කියලා. මේගොල්ලෝ එක සෙබළෙක් එතන තියලා මේගොල්ලෝ බලා ගන්න රත්නායක ගියා. තව සෙබළු 6 දෙනෙක් එක්ක ඇවිල්ලා මේගොල්ලෝ එකතු වෙලා මේ කට්ටියට ඔක්කොට පහර දෙන්න පටන් අරන් තියෙනවා. මහේස්වරන් සීයේ නැති වුණාම මහේස්වරන් කම්බියටකට උඩින් වීසි කරලා මේගොල්ලෝ අනික් කට්ටිය අරන් පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ හිතුවා මහේස්වරන් මැරුණා කියලා. මහේස්වරන් මැරුණා කිය එක අනික් කට්ටිය දැක්කා කියලා හිතාගෙන සුනිල් රත්නායක ඇතුළු මේ පිරිස එතන හිටපු ඔක්කොම එතකොට අට දෙනෙක් මේ කට්ටියට පහර දීලා පහර දීලා පහර දීලා සීයේ නැති වුණාන් පස්සේ මේගොල්ලොන්ගේ බෙලි කපල වලලල් තියෙනවා. පස්සේ මහේස්වරන්ට සීය ඇවිල්ලා දුවගෙන ගිහිල්ලා රතු කුරුස සංවිධානය පොලිසිය ළඟම තිබුණ හමුදා කඳවුරේ පිරිසකුත් එක්ක ආපහු ඇවිල්ලා තියෙනවා. එනකොට මහේස්වරන් නඳුරගේ තියෙනවා එතන ඉඳලා සුනිල් රත්නායකත් මේ කරපු දේ හිටියා කියලා. සුනිල් රත්නායකගේ ප්‍රකාශ අනුව එළි වෙලා තියෙනවා සුනිල් රත්නායක ඇතුළු මේ පිරිස මේගොල්ලන්ට පහර දුන්නා සීය නැති වුණාම ඉතාම දාමරික අන්දමට මට විශ්වාස කරන්න බෑ සෙබලෙක් කොහොමද මෙහෙම වැඩ කරේ කියලා. මට විශ්වාස කරන්න බෑ සුනිල් රත්නායක එල්ලුම් ගස් ගිහිල්ලා ඉතුරු අය නිදහස් වුණේ කොහොමද කියලා. මම හමුදාපති හැටියට මට විශ්වාස කරන්න බෑ හිටපු. ඊට පස්සේ මේ කට්ටියගේ බෙල්ලේ දෙපැත්තේ නහර තියෙන මුලේට ලේ යන මුලෙන් එන මේ නහර කපලා තියෙනවා පීයක් අරගෙන. ඒ නහර කපලා මේ කට්ටිය ඔක්කොම වලලලා තියෙනවා. ඒතොර මහේශ්වරන්ගේ ප්‍රකාශ අනුව හරයන් ප්‍රශ්න කළා සුනිල් රත්නායකගේ තැන් වලට ගිහිල්ලේ මලමිනි පෙන්නලා තියෙනවා. ඒතොර මේ පුද්ගලයා මේ දරුණු අපරාධ උතුරේ වෙන්න පුළුවන් නැගෙනහිර වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන් මොනව පවුලකට හරි කරා නම් තමුන්නාසෙලා මේක අනුමත තමුන්නාසෙ නැගිටලා මාරු වෙනවා මේක අහන් ඉන්න බැරි ඉඳා තමුන්නාසෙලා මේ අනුමත කරනවද? මේවා දරුණු අපරාධ. මෙවැනි අපරාධයක් කරපු කෙනෙක් නිදහස් කරා කියලා තමුන්නාසෙලාට කොඩියක් දා ගන්න බෑ අපි රණවීරෝ නිදහස් කරනවා කියලා. ඝාතකයා ඝාතකයා මරයි මනම් පේරි ඝාතනේ රණවීරු එල්ලුම් ගස් කියා ඉශාන්ත
කුමාරස්වාමී
ඇමිලි පිටියේ ඝාතනවල අවුරුදු 10-15 හිරේ ගියා. එහෙමනම් මෙතනදී මේ ඝාතකයන් නිදහස් කිරීම ගැන තමුන්නාසෙලාට ආඩම්බර වෙන්න බෑ. මේවා අපි හෙලා දකිනවා. නමුත් පිස්සු පූසා කොමිසම මේවා එකක් නිදහස් කරන්න කියලා නිර්දේශ දෙනවා.
කොමිසම නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා උතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, මට මේ ලැබිලා තිබෙන අවස්ථාව තුළ කරුණුනම් විශාල ප්‍රමාණයක් තිබුණත් ලැබෙන කාල වේලාවට අනුව කතාබහ කිරීම අවශ්‍ය නිසාම තිබෙන තොරතුරු ටික සාරාංශගත කරලා තමයි ඉදිරිපත් කරන්නට හැකියාව ලැබෙන්නේ. ගරු කතානායකතුමනි,
යාමන කමිටීස් will take the chair.
Honorable member, please continue.
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අපි මේ අය කතා කරන්නේ ජනවාරි මාසේ 8 වෙනිදා යහපාලන කඩතුරාවට මුවා වෙලා රටේ ජනතාවගේ ජනමතය කොල්ල කාලා ඒ බලය ඩැහැගෙන කුමන්ත්‍රණ කාරී විදියට බලය ඩැහැගත්ත යහපාලන ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව කාල පරිච්ඡේදය තුළ අපේ රටේ ජනතාව අපේ රටේ විවිධ ආයතන රාජ්‍ය නිලධාරීන්ගෙන් පලිගත් ආකාරය පිළිබඳව වත්මන් ගරු ජනාධිපතිතුමා විසින් ඒ පිළිබඳව විමර්ශනය කරන්න පත් කරපු කොමිසමෙන් නිකුත් කරපු වාර්තාව පිළිබඳව තමයි අද මේ පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන තිබෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, යහපාලනය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ගොඩනැගිච්ච හැම ආණ්ඩුවක්ම ඉතිහාසයේ හැමදාමත් මේ පලිගැනීම කියන සංස්කෘතිය මේ සමාජය තුළ තහවුරු කරපු තහවුරු කරන්න සමත් වෙච්ච දේශපාලන පක්ෂයක්. අපි දන්නවා 1977 ධර්මිෂ්ඨ සමාජයක් කියන කඩතුරාවට මුවා වෙලා එදත් ඉතිහාසයේ බලය ඩැහැගෙන සති දෙකක් පොලිසියට නිවාඩු දුන්නා. සති දෙකක් පොලිසියට නිවාඩු දීලා මුළුම රටේ විපාක්ෂික බලවේග වලින් පලි ගත්තා. ඒ විතරක් නෙවෙයි, මැතිලියගේ ප්‍රජාහිතිය අවශ්‍ය කෙරුවා. 80 ජූලි වැඩවර්ජකයෝ එළියට දැම්මා. ඒ නිසා ඒ වගේ ලේ වැකී මත පීනලා ආපු යහපාලනයේ නැමැති කඩතුරාවට මුවා වෙලා ආපු එක්සත් ජාතික පක්ෂයේ අලුගෝසු ගැන තමයි අද අපි විවාදයට අරන් තියෙන්නේ. පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපි ඓතිහාසික අමතක කරලා එන්න පුළුවන් අය නෙවෙයි. ඒ ඉතිහාසය කැත ඉතිහාසයක්. ඒ කැත ඉතිහාසය නිර්මාණය කරේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට හැම විටක ආවඩපු ජාතිවාදීන්, ආගම්වාදීන්, මූලධර්මවාදීන්, අන්තවාමාංශික මූලධර්මවාදීන්. ඒ නිසා අපි දන්නවා අසූයේ ජූලි වැඩ වර්ජයේ කෝ ලක්ෂ දෙකක් එළියට දැම්මා. 83 කළු ජූලිය නිර්මාණය කෙරුවා. මැතිවරණ සිටියන් අකුරලා දැම්මා. දේශපාලන පක්ෂ තානම් කරලා දැම්මා. මොනතරම් අපරාධ රසක්! ලාංකීය සමාජයට උහුලන්න බැරි අපරාධ ගොඩක් මේ ලාංකීය සමාජයට එකතු කෙරුවා. ඒ නිසා අපි මේ ඉතිහාසය අමතක කරන්න පුළුවන් කමක් නැති තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපි හැම විටකම
අරු සරත් ෆොන්සේකා මැතිතුමා මගේ නම මම මෙතනින් යන්න ඉස්සෙල්ලා කියපු නිසා එතුමා
යන්න මට අවසර. Thank you.
නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, අන්න ඒ නිසා ඓතිහාසිකව අපි ඔළුවේ තියාගෙන තමයි මේ යහපාලන නායකව පිළිබඳව 2015 පස්සේ නිර්මාණය කරගත්ත කඩපුලි ආණ්ඩුව ජාතිවාදය වපුරපු මහා සංඝරත්නය පෙන්වන්න බැරි ආණ්ඩුව, රණවිරුව පෙන්වන්න බැරි ආණ්ඩුව, දේශමාමක නායකව පෙන්වන්න බැරි ආණ්ඩුව, ප්‍රගතිශීලී නායකයෝ පෙන්වන්න බැරි ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවේ හිටියා විවිධ කල්ලි කණ්ඩායම්, දෙස් විදෙස් තරපුරුෂ බලවේග, දෙස් විදෙස් ප්‍රතිගාමි බලවේග, ඔය ඔක්කොම එකට එකතු වෙලා තමයි එකතු කරන්න බැරි බලවේග 2015 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට විරුද්ධව එකතු කෙරුවේ. ඒක හිටියා බෙදුම්වාදීන්, ඒක හිටියා සමාජවාදීන්, ඒක හිටියා සමලිංගිකවාදීන්, ඒක හිටියා මූලධර්මවාදීන්, ඒක හිටියා විවිධ කල්ලි කණ්ඩායම් ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ මහා අපරාධය කෙරුවේ. රටට ජාතියටත් විරුද්ධව මේ අපරාධය කෙරුවේ. ඒ නිසා විශේෂයෙන් 2015 පස්සේ මේ නිකුත් වෙලා තිබෙන වාර්තාවට අනුව ගත්තොත් අපි කල්පනා කරනවා පලි නොගත්තොත් තමයි පුදුම. යහපාලන ආණ්ඩුව කැත ඉතිහාසයක් නිර්මාණය කරලා පලි ගැනීමේ සංස්කෘතිය ලාංකීය පොළොතලය තුල තාවුරු කරපු කට්ටිය 2015 පස්සේ පලි නොගත්තොත් තමයි පුදුම. ඒ නිසා පලි ගැනීම කියන එක එක්සත් ජාතික පක්ෂ නායක නායකයන්ගේ හදවත ඇතුලේ ස්ථාපිත වෙලා තියෙන දෙයක්. වැඩේ තියෙන්නේ ඒකට උදව් උපකාර කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, කොළපාට පොලිස් කාර්යය ඉන්නවා, කොළපාට රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. අපි ආණ්ඩුව නිර්මාණය වෙනකොට කෙරෙනවට වඩා බරපතල පලි ගැනීමක් ඔය එක්සත් ජාතික පක්ෂයේ යහපාලන නායකයන්ගේ ඒ නායකයන්ගේ උපදෙස් වලට අනුකූලව ඔය කියන කොළපාට නිලධාරියුත් එකට එකතු වෙලා තමයි කටයුත්ත කරන්නේ. ඒ නිසා මේ කොමිසමෙන් කියවිලා තිබෙනවා, අනාවරණය වෙලා තිබෙනවා පලි ගැනීමට ලක්වෙච්ච නිලධාරීන් විශාල ප්‍රමාණයක්, 2000කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් ඇවිල්ලා තිබෙනවා. ඒ අතරේ ගත්තා විශේෂයෙන් අපි කල්පනා කරලා බැලුවොත් පොලිසියේ කටයුතු වලදී ගත්තම පොලිස් නිලධාරීන්ට සිද්ධ වෙලා තියෙන අසාධාරණකම් ගොඩක් තිබෙනවා. උසස් වීම වලට අදාළව නිකුත් ඇති නාමලේඛනයක් තියෙනවා. ඒ නාමලේඛනයේ දිහා බැලුවම ඊට ප්‍රතිචාර දක්වලා තියෙනවා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් MSP සූර්යපේරු මහත්මිය. මොකද්ද මේ කියන්නේ? එයා කියනවා විශේෂයෙන්ම මේ යහපාලන කාලේ එහෙම දේශපාලන පලි ගැනීමට ලක්ුණේ නැහැ. ඒ නිසා එහෙම උසස් වීම දුන්නොත් ඒ අයගේ කටයුතු වලට, පරිපාලන කටයුතු වලට බාධාවක් වෙනවා කියලා අතිගරු ජනාධිපතිතුමාට යොමු කරලා තිබෙන ඔයම ලිපියක්. විශේෂයෙන් අපේ මේ කියන විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා පලි ගැනීම ගොඩකට ලක්ුණු පිරිසක්. ඒ පිරිසට සාධාරණත්වය අපි ඉටු කරන්න ඕනේ. සූර්යපේරු මහත්මියට මේක පේනවා හොඳට. යහපාලන කාලේ 129 දෙනෙකුට දේශපාලන පලි ගැනීමට ලක්ුණා කියලා, දේශපාලන පලි ගැනීමට ලක්ුණා කියලා උසස් වීම ලබා දුන්නා. සිගේරා මහත්තයලා කොහොමද උසස් වීම ලබා ගත්තේ? ඒ ලයිස්ට් තුළ විවිධය උසස් වීම ලබා ගත්ත විදිහ අපි දන්නවා. එදා සූර්යපේරු මහත්මියට ඒව පෙනුනේ නැහැ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කොන්ට එදා ඒ කරපු තක්කඩි වැඩේ පෙනුනේ නැහැ. එදා ඒ නිසා අද මේ ආණ්ඩුව යටතේ කොමිසමක් පත් කරලා දේශපාලන වශයෙන් පරිගැනීමට ලක්වෙච්ච අයට යම්කිසි සාධාරණත්වයක් ඉටු කරන්න හදනකොට සංවිධානාත්මකව බැටදෙනවා. සංවිධානාත්මකව එකට එරෙහිව කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා පොලිසිය අභ්‍යන්තරයේ ගත්තොත් නිලධාරීන්ගෙන් පහුගිය වකවානුව තුළ බරපතල ලෙස පලිගත්තා. ඒ අතරේ මම මතක් කරන්නට ඕනේ පොලිසිය 27,000ක් ශ්‍රී ලංකා පොලිස් උපසේවාවේ නිලධාරීන් 27,000ක් නිත්‍ය සේවයට අන්තර්ගාහණය කරේ මහින්ද රාජපක්ෂ මහතුමා කියන එකත් විශේෂයෙන් මම මතක් කරන්නට ඕන. පොලිසිය විවිධ මහත්වරු කොළපාට මහත්වරු විවිධ කටයුතු කරනවා ආණ්ඩුවට එරෙහිව. අපි දන්නවා විවිධ විදියට ආණ්ඩු විරෝධී මතවාද හදන කොළපාට පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒවා අපි අමතක කරන්නේ මේ කතා කරන්නේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තු මැතිවරණය පවුණා විතරයි විශේෂ වැටුප්පර්දවක ලබා දීමට ලේඛනයක් ඇදුවා. 14 දෙනාගේ ලේඛනයක්. ඒ 14 දෙනා විතරද පාර්ලිමේන්තු මහා මැතිවරණදී පොලිසිය විදියට වැඩ කරේ. රට පුරා විශාල පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කෙරුවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට යහපාලනට කඩේ ගිය පොලිස් නිලධාරීන් තෝරලා තමයි ඒ 14 දෙනෙකුට මේ ආකාරයට විශේෂ වැටුප්පර්දකයක් ලබා දුන්නේ. ඒ වගේම තමයි මෙම ගැටුම ප්‍රවර්ධනය කළේ විශේෂයෙන්ම මතක් කරන්නට ඕන පහුගිය වකවානුව තුළ මම විශේෂයෙන් කෙටියෙන් ඔබ මතක් කළ යුතු කාර්යයක් තිබෙනවා. මේ පොලිසිය සමහර නිලධාරි මහතුරු ලෝහන් රත්නත් මැතිතුමා මෙතන දැන් හිටියා. දිලුන් අමුණුගම මැතිතුමත් ලෝහන් මැතිතුමත් ලෝහන් රත්නත් මැතිතුමත් ටාගට් කරලා දිගන තෙල්දිනිය මුස්ලිම් සිංහල ගැටුම තුළ පරිගැනීම සඳහා DIG මහින්ද ඒකනායක විශේෂ ව්‍යාපෘතියක් දියත් කෙරුවා. එකට උදව් කරා එදා HQI වල හිටපු මහන්වර ධර්මදාස මහත්මයා ඒ කවුරුත් එකට එකතු වෙලා තමයි එදා තෙල්දෙණියේ දිගන මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරලා ඒ කටයුත්ත ප්‍රවර්ධනය කරා. ඒ කටයුත්ත නතර කරන්න නෙවෙයි ඒගොල්ලෝ උත්සාහ ගත්තේ. ඒ නිසා නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි එදා විශේෂයෙන්ම මුස්ලිම් මෞලවිවරුන් එකට එකතු වෙච්ච සාකච්ඡාවකදී එදා සීනියර් DIG වෙලා හිටිය මධ්‍යම පළාතේ වික්‍රමසිංහ මහත්තයා ඉදිරියේ මුස්ලිම් මෞලවිවරුන්ගේ සභාපතිවරයා විවේචනයක් කෙරුවා, චෝදනාවක් කෙරුවා. ප්‍රසිද්ධියේම DIG මහින්ද ඒකනායක තමයි මේකට වග කියන්නට ඕනේ කියලා. හැබැයි මහින්ද ඒකනායක එදා හිටියේ HQI ධර්මදාස හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රෙදි හොද කොළපාට නිලධාරින් විදියට එදා සම්පූර්ණයෙන්ම ඒ කටයුත්ත නිල්ලා හිටියා. මුස්ලිම් මෞලවිතුමා එදා ප්‍රසිද්ධියේ සීනියර් DIG වික්‍රමසිංහ මහත්තයා ඉදිරියේ චෝදනා කෙරුවා. හැබැයි කිසිම විටකවත් ඒකට අදාළ පරීක්ෂණය කරේ නැහැ. ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද්ද කළේ? සීනියර් DIG කම දුන්නා මහින්ද ඒකනායක මහත්තයාට. සීනියර් DIG කම දුන්නා. හැබැයි ඒගොල්ලෝ ඉතා සැලසුම් සහගතව මුස්ලිම් සිංහල ගැටුම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ උපදෙස් වලට අනුව කටයුතු කළා. වගේම ඒකට දඩයම් කරන්න හැදුවේ දා ලෝහර රත්නත් මැතිතුමා දිලුන් අමුණුගම මැතිතුමත්. ඒ නිසා අපි ඒ කාරණේ පිළිබඳව අපි ඒ විදිහට දන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම බෙදුම්වාදී ත්‍රස්තයන්ට සහන සැලසෙන ආකාරයට හා රණවිරුවන් දෙමුවන් අධිකරණ ක්‍රියාවලියක් මගින් දන් ගෙඩියට දක්වගෙන යන අතුරුදානුවන්ගේ කොමිසමක්. ඒ කොමිසමේ හිටියේ කවුද? ඒ කොමිසම පත්කරේ කොහමද? මනෝතිත්තවැල්ල අධ්‍යක්ෂක ජෙනරාල්. ඒ වගේම අතුරුදානුවන්ගේ කොමිසම කියලා දෙමුවන් අධිකරණ ක්‍රියාවලියක් විදෙස් විනිසුරුවන්ගේ අධීක්ෂණ යටතේ රණවිරුවා දන් ගෙඩියට දක්වන්න විශේෂයෙන්ම ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි පළාත් වල මේ කටයුත්තට අදාළ වැඩමුළු අති දෙවන්ත මුදලක් වැය කරලා පොලිසියේ කොළපාට නිලධාරීන් ඒ වෙනුවෙන් බ්‍රේන් වොෂ් කරන්න අරන් ගියා. වැඩමුළු තිබ්බා මධ්‍යම පළාතේ අස්ගිරියේ ස්විස් රෙසිඩන්ස් කියන හෝටලේ දින දෙකක වැඩමුළුවක් තිබුණා. ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් වියදම් කරා. අපිට ආරංචි දෙමළ ඩයස්පෝරාවෙන් තමයි ඒකට මුදල් දෙන්නේ කියලා. ඒ නිසා ඒ කටයුත්තේදී ගත්තම ජාලිය සේනාරත්නලා තමයි ඒකේ සම්පූර්ණ මේ කටයුත්තේ
මුල් බලන්නේ. Honorable member, please wind your speech. We have to close.
අර නියෝජ්‍ය කාර්ක සභාවෙන් මම අවසන් කරනවා. ඒ නිසා මෙන්න මේ වගේ වාතාවරණයක් තුල මෙන්න මේ වගේ විශේෂයෙන්ම විනාඩි දෙකක් දෙන්න පුළුවන්ද?
Sorry.
ඒ නිසා නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි අවසන් වශයෙන් මම කියනවා මෙන්න මේ කියන කරුණු ගොඩක් එකට එකතු වෙලා තිබ්බත් තියෙන කාල වේලාවෙදී මේ කරුණු එකින් එක පැහැදිලි කරගන්නට බෑ. නමුත් විශේෂයෙන්ම මේ කොමිසම් වාර්තාව තුල අනාවරණය කරලා තිබෙන ඒ දේශපාලන පරිගැණීමට ලක් වෙලා ඉන්න පොලිසිය නිලධාරි මහතුරු ඉන්නවා. ඒ අයට මේ ක්‍රියාවලිය තුළ සාධාරණත්වයක් ඉදිරි යුතුයි කියන කාරණේ මම විශේෂයෙන් මේ ගරු සභාවට ඉදිරිපත් කරමින් අධිකර ජනාධිපතිතුමා විසින් පිටවපු ඒ කොමිසම හරහා අනාවරණය කරගත්ත කරුණු විශාල වශයෙන් තිබෙනවා. වගේම අවසාන වශයෙන් ඒ සියලු දෙනාටම සාධාරණත්වයක් ඉටු කරන්න කියන අවසන් ඉල්ලීම කරමින් මටමයි ආස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා.
Thank you. Order please. House will suspend for lunch and we'll start back at 1:30.